You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
ගිවිගෙනන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතිවිද්‍ය සෑබලන අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි සූදාන වෙන්නේ සුපුරුදු විදිහම සිකුරාද දවසේ අපේ SBS සිංහල වැඩසටහනේ නිත්‍ය විශේෂාංගයක්. ඉතින් ක්‍රීඩාවේ තතිවිද්‍ය කතා බහ කරන්නට අපේ සුපුරුදු හිතවතාව අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයුබෝවන් සුබෝදාසනක් රංගන.
ආයුබෝවන් මදුර සුබෝදාසනක්.
අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා පෙළේ නවසීලන්ත සංචාරය පිළිබඳවයි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයපරාජය තොරව අවසන් වුණා. නමුත් මෙහිදී ශ්‍රී ලංකාවේ පිතිකරුවන් තමන්ගේ දක්ෂතා අතරට ආපු බවක් අපිට පෙනෙන්නට ලැබුණා. අපි මේ පිළිබඳව කතා බහ කරමින්ම දෙවන ටෙස්ට් තරගයට කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කියලා දැනගන්නත් කැමති රංගන.
ඔව් මදුර, මම හිතන්නේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රතිඵලය දැක බැලූ විට සහ ශ්‍රී ලංකාව එම තරගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව සලකා බලන විට ඉතාමත්ම හොඳ මානසිකත්වයෙන් අපට හැකියාව තිබෙනවා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට පිවිසෙන්නට. අපි පළමු තරගය පිළිබඳව කතා බහ කරන විට ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 282ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට දෙවැන්ත ලකුණු 578ක් ලබා ගත්තේ ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 296 ඉදිරියෙන් සිටින්. එනුව ඉනිමක පරාජයෙන් බේරීමේ අවධානමත් සමගින් පිටියට පිවිසි ශ්‍රී ලංකා දෙවන ඉනිම පළමු කඩුලු තුන ලකුණු 13කට බිඳ වැටුණා. ඒ අනුව කිසිසේත්ම මේ තරගයේ ජයග්‍රහණයක් හෝ අවම වශයෙන් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමක් පිළිබඳව ශ්‍රී ලංකාවට කිසි ආකාරයකින් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් සඳහන් කරන්නට ඕනේ වාර්තාගත සම්බන්ධතාවකින් අනතුරුව පිටියේ ගොඩ නැගුණා කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව් අතර එම වාර්තාගත සම්බන්ධතාව ලකුණු 274ක් ලෙසයි වාර්තා වන්නේ. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ඕනෑම කඩුල්ලක් සඳහා ලබාගත් ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසත් වාර්තා පොත් අතරට එක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිමකදී වාර්තා කළ ඉහළම සම්බන්ධතාව ලෙසත් වාර්තා වෙනවා. ඒ වගේම ආසියාවෙන් පිටතදී ලකුණු 200ට වැඩි සම්බන්ධතාවක් පිහිටවූ ප්‍රථම අවස්ථාව ලෙසත් දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාව මෙය වාර්තා පොත් අතරට එක් කර ගන්නට සමත් වුණා. මෙහි විශේෂත්වය තමයි කුසල් මෙන්ඩිස් ලකුණු 141ක් ලබා ගන්නවා. මේ ඔහුගේ 6 වන ටෙස්ට් ශතකයයි. තරගයේ නිමාවට පත්වන විට ඔහු පන්දු 335කට මුහුණ දී සිටියා. ඒ වගේම තරගයේ පුරාවටම පන්දු 323කට මුහුණ දුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 120ක් නොදැවී ලබා සිටියා. මේ ඔහුගේ 9 වන ටෙස්ට් ශතකය ලෙසත් වාර්තා පොත් අතරට එක් වුණා. ඒ අනුව තරගයේ ආරම්භයේ සිටම අවාසිදායක තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම හදිසියේම 4 වන දිනේ තමන්ගේ වාසියට පෙරලා ගන්නට සමත් වුණා. ඒ අනුව තමයි තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත් වුණේ. 5 වන දිනේදී වර්ෂාව හේතුවෙන් යැවීමට හැකියාව ලැබුණේ පන්දු හාර 12ක් පමණයි. ඒ අනුව වසර 10කට පසුව තමයි මදුර ටෙස්ට් තරගයකදී සම්පූර්ණ දිනයක හිමි පන්දු හාර සංඛ්‍යාව යවා අවසන් වන විටත් එකදු කඩුල්ලක් හෝ බිඳ වැටුන්නේ නැති තරගයක් වාර්තා වුණේ වසර 10කට පසුවයි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි අවස්ථා 22ක් වීට පෙර වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා එම ඉතිහාසය තුළ අවස්ථා 5කදී මේ ආකාරයෙන් දිනයක් තුළ කිසිදු කඩුල්ලක් බිඳ වැටෙන්නේ නැතුව එක් දිනයක් අවසන් කරන්නට. මැතිව්ස් වසරකට පමණ පසුව තමයි මේ ආකාරයෙන් ටෙස්ට් ශතකයක් වාර්තා කළේ. ඔහු තමගේ 9 වන ටෙස්ට් ශතකයේ වාර්තා කිරීමෙන් පසුව තමගේ ශක්තිය ප්‍රදර්ශනය කළා. පුෂප් 10ක් සමගින් මදුර තමන්ගේ බාහුවේ ශක්තිය ක්‍රීඩාගාරය වෙත ඔහු ප්‍රදර්ශනය කළා. මං හිතන්නේ හිටපු තේරීම් කමිටු සභාපතිවරයා වෙත වගේම වත්මන් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙතත් තමන්ගේ ශාරීරික යෝග්‍යතාව එහිදී ඔහු ප්‍රදර්ශනය කළ බව සඳහන් කරන්නට ඕනේ. ඔහු එක් දින තරංගාවලියෙන් ඉවත් කළා එංගලන්තයේ සමග පැවති. ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මදි බව ප්‍රකාශ කරමින් කෙසේ වෙතත් මදුර සඳහන් කරන්නට ඕනේ වයස අවුරුදු 31ක් මේ වන විට ඇන්ජලෝ මැතිව්ස් තරඟ 79කදී ඉනිම 142ක් තුර තවමත් වාර්තා කර තිබෙන්නේ ශතක 9ක් පමණයි. ඔහුගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 44ක් ලෙස වාර්තා වනවා. ඒ අතරතුර අර්ධ ශතක 33ක් වාර්තා කරන්නටත් සමත් වී තිබෙනවා. ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 10 තුර අර්ධ ශතක 5ක් වාර්තා වනවා. ඒ අනුව ඔහුට අර්ධ ශතකයක් ශතකයක් දක්වා පරිවර්තනය කිරීමේ හැකියාව ඉතාමත්ම දුර්වල මට්ටමක පවතින බව තමයි සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව තමයි ඔහු මේ ශතකයේ වාර්තා කිරීමෙන් පසුව මේ ආකාරයෙන් උද්දාමයට පත් වී තිබුණේ. ඒ වගේම මේ දිනවල වැඩි අවධානයක් යොමු වන තව තරඟාවලියක් තමයි ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ඔස්ට්‍රේලියාව විදිහට පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය. එහිදී ඉන්දියාව වෙනුවෙන් විරාට් කොහලි සමත්වනවා. වයස අවුරුදු 30ක් වන ක්‍රීඩකයා මේ වන විට ඇන්ජලෝ මැතිව්ස් හේම ටෙස්ට් තරඟ 75කට මුහුණ දී තිබෙනවා. තමන්ගේ 25 වන ටෙස්ට් ශතකයේ වාර්තා කරන්නට ඔහු මේ දක්වා වාර්තා කර තිබෙන්නේ අර්ධ ශතක 19ක් පමණයි. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් නිසැකවම සිටින්නේ මීට වඩා දක්ෂතා දැක්විය යුතු මට්ටමකයි. නමුත් ඔහු ඒ ලබාගත් ශතකය ඉතාමත්ම වටිනවාමක් නිසා දෙයක් ඔහුට ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ එල්ල වූ දැවැන්ත පීඩනයකින් ගොඩෙන්නට තමයි ඔහු මේ ආකාරයෙන් ශතකයක් වාර්තා කරමින් පිළිතුරක් ලබා දෙන්නේ. ඊට අමතරව කුසල් මෙන්ඩිස් පිළිබඳව කතා බහ කරන විට මීට පෙර දක්නට ලැබෙන ඉනිම වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඉනිමක් ඔහු මෙහිදී ගොඩනැගූ බවත් සඳහන් කරන්නට ඕනේ. ඔහු තමන්ගේ රිද්මය අවශ්‍යම තරගයේ සොයාගත් බවක් සඳහන් කරන්නට ඕනේ. මේ අනුව සඳහන් කළ හැකි තවත් කාරණාවක් තිබෙනවා මදුරේ. තමයි පුහුණු කරුවෙකු ලෙස චන්දික හතුරුසිංහ කණ්ඩායමේ සිටින්නා වූ දක්ෂතම පිතිකරුවන් දෙදෙනෙකුට දෙයාකාරයෙන් තමන්ගේ දක්ෂතා නැවත සොයාගන්නට උපකාර කළ බව එක් ආකාරයකින් ඔහු ඇන්ජලෝ මැතිව්ස් වෙත පීඩනයක් එල්ල කළා. අනිත් පැත්තෙන් කුසල් මෙන්ඩිස් වෙත කිසිදු පීඩනයක් එල්ල කළේ නැහැ. ඔහු තමගේ සුපුරුදු රිද්මේ සවා ගන්නා තුරු ඒ අනුව ඔහු ක්‍රීඩකින් දෙදෙනෙකු දෙයාකාරයකින් මෝටිවේට් කළ ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. එය පුහුණු කරුවෙකු සතු ඉතාමත්ම හොඳ හැකියාවක් ලෙසත් අපට මෙහිදී හඳුන්වා දෙන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම සිව්වන දිනේ පුරාවටම පන්දු වාරු 90ක් තුර පා ආවරණ සහිතව පිටියට ඒමට නොහැකිව සිටි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තරඟයෙන් පසුව සඳහන් කර සිටියා මෙහිදී තමන් වෙනස්ම ආකාරයක කුසල් මෙන්ඩිස් කෙනෙක් යුතු බව, ඒ වගේම පන්දු යවන්නන් පිළිබඳව නම් තමන් සතුටටපත් නොවන බවත් ඔහු සඳහන් කර සිටියා. එසේ වෙතත් සාර්ථක ප්‍රථම තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 26 වනදා දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට මුහුණ දීමට මේ වන විට සූදානමින් සිටිනවා.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ නවසීලන්තයේ සමග ශ්‍රී ලංකාව තරඟ වදින එක් දින ජාත්‍යන්තර තරඟ සහ 2020 තරඟ සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබුණා. මෙහිදී සුපිරි පන්දු යැවීමේ ක්‍රීඩක ලසිත් මාලිංගට නායකත්වයේ හිමිකර දීමට නැවත වතාවක් තීරණය වුණා. රංගන, අපි කැමති දැනගන්න ඔබගෙන් මාලිංගගේ නායකත්වයේ ආගමනයත් සමග ශ්‍රී ලංකාවේ එක් දින කණ්ඩායම කොහොමද ශක්තිමත් වෙන්නේ සහ මේ වන විට මොන ආකාරයේ ක්‍රමෝපායන්ද දියත් කිරීමට සූදානම්ෙන් ඉන්නේ?
මහිතන්නේ මදුර පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින් යම් ආකාරයකින් පුදුමයට පත්වන ප්‍රවෘත්තියක් තමයි අසන්නට ලැබුණේ. තමයි ශ්‍රී ලංකා එක් දින තරඟාවලිය සහ 2020 තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කළා. මෙහි විශේෂත්වය තමයි ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස එම කණ්ඩායමට අනුමැතිය ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඒ අනුව තමයි ක්‍රීඩා ලෝලින් විමතියට පත්ුනේ මේ සංචිතය පිළිබඳව මක් නිසාදයක් ඒ වන විට ක්‍රීඩා අමාත්‍යවරයෙක් සිටියේ නැහැ. නමුත් මේ වන විට නම් මේ සතිය වන විට අපට නව ක්‍රීඩා අමාත්‍යවරයෙක් සිටිනවා. හරින් ප්‍රනාන්දු තමයි නව ක්‍රීඩා අමාත්‍යවරයා. එසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යංශයේ සමග ඔහුට අමාත්‍යංශ 4ක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ක්‍රීඩා අමාත්‍යංශය කියන්නේ සුළුපටු අමාත්‍යංශයක් නොවේ. ඒට වැඩි අවධානයක් යොමු කිරීමට ඔහුට අවස්ථාව ලැබෙන්නට ඕන කියන එකත් අප සඳහන් කරන්නට කැමතියි. එසේ වෙතත් ලසිත් මාලිංග නම් කර තිබෙනවා නායකත්වයට නව එක් දින සහ 2020 කණ්ඩායමේ. ඔහුගේ උපනායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල පත් කර තිබෙනවා. මේ උපනායකයා සම්බන්ධයෙනුත් යම් ආකාරයකින් විමතියක් තිබෙනවා ක්‍රීඩා ලෝලින් සතුව. එසේ වෙතත් ලසිත් මාලිංග සම්බන්ධයෙන් නම් වැඩි විරෝධයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔහු වසරකට පමණ පසුව තමයි නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණියේ. ඔහුගේ ආගමනය ඉතාමත්ම සාර්ථකයි. ඒ අනුව නායකයෙක් වශයෙන් ඔහුගේ ආගමනයත් ඉතාමත්ම සාර්ථක වන බවට තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලී විශ්වාසය පළ කරන්නේ. එය මේ නවසීලන්ත එක් දින තරඟාවලියෙන් ආරම්භ වී 2019 ලෝක කුසලාන තරඟාවලියේ සාර්ථකව ගමන් කිරීම තමයි ශ්‍රී ලංකාවේ එකම බලාපොරොත්තු බවට පත් වී තිබෙන්නේ. ක්‍රිකට් ප්‍රසන්නත් වසරකට පසුව නැවතත් මේ කණ්ඩායමට එක් වී තිබෙනවා. ආබාධයකින් පසුව කණ්ඩායමට ඒමට නොහැකිව සිටි අසේල ගුණරත්නත් නැවතත් මේ කණ්ඩායමට නම් කර තිබෙනවා. සදීර සමරවිත්තම එක් දින කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. ඒ වගේම සුරංග ලක්මාල්වත් ඉවත් කිරීමට මෙවර තීරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. අප පසුගිය සතියේදී සඳහන් කළා මදුර නව තීරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා ශ්‍රී ලංකාවේ නායකයා පිළිබඳව වැඩි සතුටකින් පසුවන්නේ නැති බව දිනේෂ් චන්දිමාල් සම්බන්ධයෙන් මක්නිසාදයක් ඔහු සෑම තීරණයක්ම පිටියේ ලබා ගන්නේ ක්‍රීඩා ගාරේ සිටින්නා වූ පුහුණු කරු ලෙස බැලීමෙන් පසුව බව තමා නිරීක්ෂණය කර තිබෙන බව. ඒ අනුව පිටියේදී තනිව තීන්දු තීරණ ගත හැකි නායකයෙකු පත් කරන බව ඔහු මීට පෙර ඉඟියක් සඳහන් කර තිබුණා. ඒ අනුව වන්නට ඕනේ ලසිත් මාලිංග කෙරෙහි ඔහු විශ්වාසය තබා තිබෙන්නේ එක්දින තරඟාවලිය ජනවාරි මාස 3 වනදා ආරම්භ වීමට නියමිතයි තරඟ තුනක් පැවැත්වෙනවා ඉන් අනතුරුව එකම 20:20 තරඟය පැවැත්වීමට නියමිතයි
අපේ ඊළඟට අවධානය යොමු කරන්නෙත් ලසිත් මාලිංග පිළිබඳවමයි IPL තරඟ වෙන්දේසිය පසුගියද ආරම්භ වුණා. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නම් දෙකක් යෝජනා වී තිබුණා ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්. නමුත් අවසානයේදී ඇන්ජලෝ මැතිව්ස් අභිභවා ලසිත් මාලිංග ඉදිරියට ඒමට සමත් වුණා. IPL වෙන්දේසිය සහ ලසිත් මාලිංගගේ අලවිය පිළිබඳවයි අපි දැන් අවධානය යොමු කරන්නේ.
පදුර 2019 IPL ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා පැවැත්වුණා. එහිදී ලසිත් මාලිංග සමත් වෙනවා. නැවත වතාවක් මුම්බා ඉන්දියන්ස් කණ්ඩායමට තේරී පස්වන්නට ඔහුගේ බේස් ප්‍රයිස් එක නැතිනම් මූලික ලංකුව වූ ඉන්දිය රුපියල් කෝටි 2ක මුදලටම ඔහුව මිලදී ගන්නට මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් කරනවා. ඒ දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.5ක් පමණ වෙනවා. ඒ අනුව පසුගිය වසරේදී පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම සමග එක් වූ ලසිත් මාලිංග එළඹෙන වසරේදී නැවතත් ක්‍රීඩකයෙකු ලෙස මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන්නට සමත් වී තිබෙනවා. ඔහු තරඟාවලිය ආරම්භයේ සිටම මේ දක්වා මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම තමයි නියෝජනය කරේ. අවස්ථා තුනකදී ශූරතාව හිමි කරගන්නටත් මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ මෙවරත් ශ්‍රී ලංකාවේ මහේර ජයවර්ධනයි. රෝහිත් ශර්මා තමයි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් මෙවර හැකියාවක් ලැබෙන්නේ නැහැ කණ්ඩායමක් නියෝජනය කරන්නට. ඔහු බේස් ප්‍රයිස් එක ඉන්දිය රුපියල් කෝටි 2ක් වශයෙන් තමයි මේ ලංකුවට ඉදිරිපත් වුනේ. නමුත් ඔහුව මිලදී ගන්නට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වුනේ නැහැ. එළබෙන 2019 වසරේදී 12 වන වතාවට IPL තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.
හොඳයි, අපිට නැවතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳව කතා වහ කරන්න සිද්ධ වෙලා තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය පිළිබඳව තවත් උණුසුම් ප්‍රවෘත්ති කිහිපයක්ම මේ සතියේදී අපිට ලැබුණා. ඒ අතරතුරේදී වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා තිලංග සුමතිපාල මහතා නාම යෝජනා බාර දීමෙන් ඉවත් වූ බවත් අපිට වාර්තා වුණා. රංගන, අපි කැමති අලුත්ම තත්ත්වය පිළිබඳව දැනගන්නට.
මතුර 2019 පෙබරවාරි මාස 7 වරදා නිලවරණය පැවැත්වීමට දින නියම වී තිබෙනවා. ඒ වෙතත් තිලංග සුමතිපාල මහතා පසුගියදා මාධ්‍ය හමුවක් හැඳවමින් තමා මෙවර නිලවරණය සඳහා ඉදිරිපත් වන්නේ නැති බව නිල වශයෙන් දැනුම් දී සිටියා. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටියේ දේශපාලනය නිසා තමා මේ වන විට අතිශයින්ම කාර්ය බහුල වී සිටීම, කෙසේ වෙතත් කිසිදු නීතිමය බාධාවක් තමාට නැති බව ඔහු එහිදී නිරන්තරයෙන්ම සඳහන් කර සිටියා. කෙසේ වෙතත් පසුගිය මැයි මාස 31 වනදා සිට තමයි මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දිනෙන් දින කල් යමින් පවතින්නේ. අනුව ICC විසින් අවසන් දිනයක් ලබා දී තිබෙනවා. මේ එළබෙන 2019 වසරේ පෙබරවාරි මාස 19 වන දාට පෙර අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්විය යුතු බවට, ඒ අනුව තමයි පෙබරවාරි මාස 7 වන දාට නිලවරණය සඳහා දින නියම වී තිබෙන්නේ. මෙවර සභාපති ධුරය සඳහා සිව් දෙනෙකු නාම යෝජනා භාර දී තිබෙනවා. මොහාන්ද සිල්වා මහතා ප්‍රධාන වශයෙන්ම ඊළඟ සුමතිපාල පාර්ශ්වයේ නියෝජනය කරමින් සභාපති ධුරය සඳහා නාම යෝජනා භාර දුන්නා. ඊට අමතරව කේ මතිවානන් වගේම ශම්මි සිල්වා සභාපති ධුරයට නාම යෝජනා භාර දී තිබෙනවා. මේ සියල්ලන්ටම අභියෝගයක් එල්ල කරමින් නැවත වතාවක් ශ්‍රේන්ත ධර්මදාස මහතා ස්වාධීන ලෙස මෙවර නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. උපසභාපති ධුර දෙකක් සඳහා මෙවරත් නාම යෝජනා 4ක් ඉදිරිපත් වී තිබෙනවා. මොහාන්ද සිල්වා, ඒ වගේම කේ මතිවානන්, ශම්මි සිල්වා වගේම ඉටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංගත් මෙවර උපසභාපති ධුරය සඳහා නාම යෝජනා භාර දී තිබෙනවා. ඒ වගේම ලේකම් ධුරය සඳහා නිශාන්ත රණතුංග, බන්දුල දිසානායක මොහාන්ද සිල්වා සමගින් ශම්මි සිල්වා මෙවර නාම යෝජනා භාර දී තිබෙනවා. විශේෂත්වයක් තිබෙනවා, භාණ්ඩාගාරික ධුරය සඳහා නැවත වතාවක් රවීන් වික්‍රමරත්න නාම යෝජනා භාර දී තිබෙනවා. ඔහුට පසුගිය වර විවිධ චෝදනා එල්ල වුණා. නමුත් මෙවරත් ඔහු නාම යෝජනා භාර දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම නිලවරණයේ නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීම එළබෙන 31 වනදා සවස 3 දක්වා කාලය ලබා දී තිබෙනවා. ඒ අනුව සවස 3න් පසුව විරෝධතා ගොනු කිරීමේ කාලය අවසන් වනවා. ඉන් අනතුරුව සුපුරුදු පරිදි පෙබරවාරි 7 වනදා නිලවරණය පැවැත්වීමට නියමිතයි.
අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබට ගිහිල්ලා තවත් ක්‍රීඩා පිළිබඳවයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලූෂන් පුෂ්පරාජ් කියන නම දැන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින්ට අමුතු නමක් නොවේ. ඔහු තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් දෙන්නට මේ සතියේදී සමත්කමක් දැක්වුවා. ලෝක කායවර්ධන ශූරතාවලියේ ජයග්‍රහණය කරන්නට, රන් පදක්කම දිනා ගන්නට ඔහුට හැකියාව ලැබුණා. අපි ඒ ජයග්‍රහණය පිළිබඳව අවසාන වශයෙන් කතා බහ කරමු රංගන.
ඔව් මදුර, තායිලන්තයේ බැංකොක් නුවරදී තමයි මෙවර 10 වන වතාවට ලෝක ජයවර්ධන ශුරතා තරංගාවලිය පැවැත්වුණේ. එහිදී කිලෝග්‍රෑම් 100ට වැඩි බර පන්තියේ වගේම සමස්ත තරංගාවලියේ ශුරතාව හිමි කරගන්නට ලූෂන් පුෂ්පරාජ් සමත් වුණා. ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු මෙම තරංගාවලියේ ශුරතාව හිමි කරගන්නට සමත් වුණේ. ඔහු මීට පෙර පරක් එක්වන වතාවට පැවැත්වුණු ආසියානු කායවර්ධන ශුරතා තරංගාවලියේ රන් පදක්කම හිමි කරගන්නට සමත් වුණා. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ කායවර්ධන සම්මේලනයේ අනුමැතියෙන් තොරව ජාත්‍යන්තර තරඟාවලි වලට සහභාගී වීම නිසාවෙන් අර්බුද කීපයකට මුහුණ දුන් ක්‍රීඩකයෙකු ලෙස හඳුන්වන්නට පුළුවන්. කෙසේ වෙතත් ඔහු මේ ජාත්‍යන්තර ට්‍රැක් ප්‍රහණය හිමි කර ගැනීමෙන් පසුව පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. කෙසේ වෙතත් ඔහු පිළිගැනීම සඳහා කිසිදු ඍණධාරයෙකු පැමිණ සිටින ආකාරයක් අප දුටුවේ නැහැ. මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාළගමුව පමණක් ඔහුගේ හිතවතුන් රැසක් සමගින් ගුවන්තොටුපළට පැමිණ සිටියා. කෙසේ වෙතත් ලූෂන් පුෂ්පරාජ් සඳහන් කරන්නේ කිසිදු ආකාරයකින් මෙවැනි කාරණා සම්බන්ධයෙන් තමා පසුබෑමකට ලක්වන්නේ නැති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර ජයග්‍රහණ සමගින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට තමා නිරන්තරයෙන්ම බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී සඳහන් කර සිටියා.
අපි ඒ පුවතත් සමගින් ශ්‍රී ලංකාවේ සිට අපි සමග සම්බන්ධ වූ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නට සමුදීමටයි සූදාන වෙන්නේ. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගෙනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිති සමග. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මේ සතියේදී ආරම්භ වෙච්ච බිග් බෑච් ලීග් තරගාවලිය පිළිබඳවයි. ඊයේ දවසේදී මෙල්බන් මාවල් ක්‍රීඩාංගණයේදී පැවැත්තුනා මෙල්බන් රේනිගේට්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝෂස් කණ්ඩායම අතර තරගය. මෙහිදී පර්ත් ස්කෝෂස් කණ්ඩායම පරදවා මෙල්බන් රේනිගේට්ස් කණ්ඩායම කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා. කාසිය වාසිය දිනු මෙල්බන් රේනිගේට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පර්ත් ස්කෝෂස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පර්ත් ස්කෝෂස් කණ්ඩායම ලකුණු 103ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් මෙල්බන් රේනිගේට්ස් කණ්ඩායම පන්දු 28ක් ඉතිරිව තිබියදී කඩුලු 6කට ලකුණු 107ක් ලබා ගැනීමෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට හැකියාවක් දැක්වුවා. අද දවසේදී තවත් තරගයක් පැවැත්වෙනවා බිග් බෑෂ් තරගාවලියේ. මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම සහ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී. ඒ සමගින් අද දවසේදී අපි ක්‍රීඩා විග්‍රහණී මාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගෙනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිත් සමග. අයිබුවන්, සුබ සතියන්තයක්.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.